ඊළඟට අද අපිට කතා කරන්න තියෙනවා ඊළඟ ක්‍රමය. එහෙම නැත්නම් මේ පරයය නැත්නම් මේ තවත් ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රමය බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් වශයෙන් පෙන්ලා දෙනවා. ඒ තමයි විනෝදනා පහතබ්බා කියන ක්‍රමය. මේක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම අපි පොඩ්ඩක් මතක් කරගමු. කතමේ භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා. ඉද භික්කවේ භික්කු පටිසංඛා යෝනිසෝ උප්පන්නං කාමවිතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උප්පන්නං ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාදිවාතේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඉතින් මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ අපිට විශේෂයෙන්ම මේ භාවනාවට ගැලපෙන මාතෘකාව. මොකද අපි භාවනාවට කියලා වාඩි වෙලා එහෙම නැත්නම් සක්මනකට ගිහිල්ලා සක්මනේ යෙදෙනකොට මේ අවස්ථා දෙකේදීම අපිට බලපාතුන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි හිතේ පැනනගින විවිධාකාර විතර්ක ස්වභාවයන්. හිතේ පැනනගින විවිධාකාර සිතුවිලි ස්වභාවයන්. ඉතින් හොඳක් හුඟක් දෙනකොට මේ ප්‍රශ්නේ තියෙනවා මොකද හිත පිට යනවා කියලා චෝදනා කරනවා. හිත පිට ගියාමත් සමහරලාට විනාඩි ගණන් සමහරලාට තෙන් සම්පූර්ණයෙන්ම අතරමං වුණොත් සමහරලාට පැය ගණන් වෙන්නත් පුළුවන් අපි වෙනත් ලෝකයක ඉන්නේ. ඒ තරමට මේ විතර්ක වලින් අපි පීඩාවට ලක් වෙනවා. සමහරලාට අපිටම තේරෙනවා මේ විතර්ක අපිට බොහොම හානිකරයි. මේක හිතුවයි කියලා මට කිසි ප්‍රයෝජනයක් නැහැ. තව තව වෙහෙසරපත් වීමක් වෙන්නේ කියලා තේරෙනවා. නමුත් අපිට ඒක නවත්ත ගන්න බෑ. අපේ හිත අපිව අපේ අකමැත්තෙන් ඇදගෙන යනවා විතර්ක ඔස්සේ. ඒ නිසා මේ භවනා කරද්දී මෙන්න මේ ප්‍රපංච සමනය විතර්ක විජය කියලා අපිට සාමාන්‍යයෙන් පැති කීපයක් කතා කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතේ ඊතාසියුම් සංඥාවක් පටන් ගත්තාම සංඥාවක් පහළ වුණාම අපි ඒකට යම් වටිනකමක් දෙනවා. අමේ අහවලා කියලා අපි යන්නකර නමක් දෙනවා. මෙන්න මෙයයි මතක් වුණේ කියලා අපි එයා හොඳයි එයා නරකයි කියලා අපි ඒ අපේ අතීතයත් එක්ක යාව ඈඳ ගන්නවා. මේ සංඥාවක් හැබැයි. හිතේ පහළ වුණ සංඥාවක්. දැන් අපි මේ සංඥාවට පුද්ගල ආරෝපණයක් දෙනවා. ආ මෙන්න මේ අහවලා. එයා නම් හරි හොඳයි. එයා මට මෙන්න මේ උදව් කරලා තියෙනවා කියලා ඉතින් අපි මොකක් මොනවා හරි ටිකක් මේ අර හිතේ මතුවෙච්ච සංඥාවට ආරෝපණය කරනවා. අපි යන්නේ සංඥාව දැන් සංස්කරණය කරනවා. අපි සංඥාවේ පැටලෙනවා. සංඥාව දැන් පොඩ පොඩ වර්ධනය වෙනවා. අපේ සිතුවිලිත් වර්ධනය වෙනවා. ඔන්න අපි යාගෙන හිතනවා, විතර්කයක් පහළ වෙනවා. ඒක අපි හිතමු ඔන්න කැමැති විතර්කයක්. අපේ හිත බැඳෙන විතර්කයක්. හිතේ පහළ වෙන ලෝභ විතර්කයක්. තණ්හාව මිශ්‍ර වෙච්ච විතර්කයක්. ඔන්න අපි ඒක ඔස්සේ හිතුවා. ඔන්න දැන් තවත් ටිකක් සිතුවිලි වැඩෙනවා. ඒ ඔස්සේම දැන් අපි හිතනවා. තව තව ඔන්න වැඩෙනවා. අපි හිතන්නේ මොන පැත්තටද? ඒ පැත්තට හිතෙන් නැමීමක් සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් ඔන්න අපි හිතලා අන්තිමට දැන් මේ මුලින් අපි හිතුවේ නමුත් අන්තිමට මේ හිතීමේ කාර්යය හිත විසින්ම කරනවා. දැන් අපේ පාලනයෙන් තොරයි හිත දැන් එයාට උවමනාවට හිතනවා. එයාම දැන් දේවල් මතක් කරගෙන විවිධාකාර පැතිපැත් ඔස්සේ දැන් එයාම දිගට හිතාගෙන යනවා. හරියට නිකන් පුංචි ඇටයක් පොළොවේට දාලා අපි හිතමු ඒකට වැස්ස ලැබිලා පොහොර ටිකක් ලැබුණාම ඔන්න ඒක පියලි දෙකක විතර පුංචි පැලයක් හට ගන්නවා. ඉතින් ඒක ඊළඟට ඔන්න වර්ධනය වෙනවා. දැන් ඒකේ අත්තක් එනවා, රිකිල්ලක් එනවා. තවත් පොඩ්ඩක් වර්ධනය වෙනවා. ඊට පස්සේ තවත් ඒක වර්ධනය වෙලා ඔන්න දැන් සාමාන්‍ය ගහක් බවට පත් වෙනවා. ඕක තවත් වර්ධනය වුණොත් ඊතා රූක්ෂ ගහක් බවට පත් වෙනවා. ඔන්නෙ වගේ තමයි අපේ හිතේ ස්වභාවයත් ඊතාම සියුම් සංඥාවකින් පටන් අරගෙන අපි ඒ සංඥාව පෝෂණය කළා. අපි ඒකට පොහොර දාලා අපි ඒකට සම්බන්ධ වෙලා ඒක දැන් ටික ටික වර්ධනය වෙනවා. අන්තිමට අපිට මේක නවත්තන්නවත් බෑ. මේක දැන් වර්ධනය වුණාට පස්සේ ඒකට කියනවා ප්‍රපංචයක් කියලා. අතුයිති විහිද ගිය මට්ටමක් සම්පූර්ණයෙන්ම මෙන්න මේ ප්‍රපංච ස්වභාවයෙන් අපිව මැඩපවත් කරනවා. අපිව වෙලා ගන්නවා. අපි සම්පූර්ණයෙන්ම අහු වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රපංචවලට අපේ හිතේ තියෙන පුදුම කැමැත්තක්. අපිට සෑහෙන කාලයක් චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක යෙදিলা එහෙම නැත්නම් විපස්සනාවක යෙදিলা කායනුපස්සනාවෙන් එන්න පුළුවන් වේදනානුපස්සනාවෙන් එන්නත් පුළුවන් මේ විතර්ක සමනය කළා ඇතුලේ කතාව සමනය කළා ඒකේ අත්දැකීමක් ලැබපු කෙනෙකුට පමණයි මේ ප්‍රපංචවල තියෙන මෙන්න මේ විතර්කවල තියෙන බැරෑරුම්කම වැටහෙන්නේ. එහෙම නැත්තම් අපි පුදුම කැමැත්තක් දක්වන ඔහේ හිත හිතා ඉන්න. ඒ නිසා අපිට වෙන වැඩක් නැත්තම් ඇහෙන් ගන්න වැඩක් නැත්තම් කනෙන් ගන්න වැඩක් නැත්තම් දිවෙන් නාසයෙන් කයෙන් ගන්න වැඩක් නැත්තම් අපි ඉතින් පැත්තකට වෙලා එක්ක අතීත සිදුවීමක් අල්ලගෙන මතක් කර කර ඉන්නවා. නැත්තම් අනාගත අපේක්ෂාවක් ඔස්සේ අනාගත සැලසුමක් ඔස්සේ අපේ හිත යොදවමින් මෙහෙවමින් අපි හරිම කැමති මතක් කර කර ඉන්න. නැත්තම් සැලසුම් හදා හදා ඉන්න. සිහින මවමවා ඉන්න. ඉතින් මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේලාට මෙහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඔය ධම්මපදයේ හිම ගාතාවක් එනවා. ආකාසේ පදං නැති සමනෝ නැති බාහිරේ. පපංචාබි රතා පජා නිප්පපංචා තථාගතා කියලා. දැන් මේ අහසේ කුරුල්ල කොච්චර පියාසර කරත් උන්ගේ පාසට අහන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා මේ අනිත් බාහිර සාසනවල විවිධාකාර මේ අය ඉන්නවා ශ්‍රමණයේ වශයෙන් පෙනී සිටිනවා. නමුත් ඒවැය නිවැරදි මේ මාර්ගඵලලාභී එබඳු ශ්‍රමණෙක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වගේමයි පපංචාබිරතා පජා නිප්පපංචා තදාගත. දැන් මේ සාමාන්‍ය දෙවි මිනිසුන් සහිත මේ ප්‍රජාව පුදුම විදිහට මේ ප්‍රපංචවලට ඇල්මක් දක්වනවා. ඒ අය හරි කැමති හිත හිතා ඉන්න. මනසේ මාලිගා තන තනා ඉන්න හරිම කැමති. සිහිනවල ජීවත් වෙන්න හරි කැමති. හැබැයි නිප්පපංචා තථාගත. අන්න තථාගතයන් වහන්සේලා නිප්පපංච ස්වභාවයක් තමයි ඇසුරු කරන්නේ. පින්වත්නි මේ නිප්පපංච කියන පදයම නිවනටත් කියනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ නිවනයි නිප්පපංච තත්ත්වය අතර ඉතා සමීප සම්බන්ධයක් තියෙනවා. ඒ නිසාම බද්දක කියන සූත්‍රයේදී අංගුත්තර නිකායේ චක්කනිපාතේ මේ වගේ ගාථාවක් එනවා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන යෝචපපංචං හිත්වාන නිප්පපංච පදේ රතෝ ආරාධීසෝ නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. සරියුත් මහරහතන් වහන්සේ කියනවා යම් කෙනෙක් මෙන්න මේ ප්‍රපංචයන් සමනය කළා, ප්‍රපංචයන් අතහැරලා දාලා ඇතුලේ යන මේ කතන්දර අතහැරලා දාලා නිප්පපංච පදේ රතෝ මේ ඇතුළ සමනය කරන, කතාව සමනය කරන, විතර්ක සමනය කරන ඒ නිප්පපංච ස්වභාවය ගැන නම් ඒ හිතේ ඇල්ම තියෙන්නේ. ඒ තැනත්තගේ ඇල්ම තියෙන්නේ ආරාධීසෝ නිබ්බාණං යෝගක්ෂේමං අනුත්තරං. මේ යෝගක්ෂේම වූ සියලු දුකෙන් අපිව නිදහස් කරන්නේ උතුම් වූ නිවන් ස්වභාවයට අන්නේ තැනත්තා ආරාධනා කරනවා. පින්වත හිතලා බලන්න, දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නිප්පපංච ස්වභාවයක් අපේ සිත් සතන් තුළ දියුණු කරන්න අපි අපේ හිත මෙන්න මේ නිවනට ආරාධනා කිරීමක් තමයි කරන්නේ. එහෙනම් අපි ප්‍රපංච සමනය කළා ඉන්න සෑම මොහොතක් පාසාම අපි නිවන් දොරටුව විවෘත කරගෙන ඉන්නවා. දැන් මේ ප්‍රපංච මේ විදිහට සමනය කරන්න කියන බුදුරජාණන් වහන්සේ තමයි දැන් මේ විතර්කත් සමනය කරන්න කියන්නේ. මොකද විතර්ක බහුල වීම හරහා විතර්ක ඔඩුදුව පවස්තාව තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඉතින් අපිට අර වගේ කතන්දර ගොතගොතා ඉන්න ගති පුළුවන් තරම් අපි තේරුම් අරගෙන තියෙන මේකේ තියෙන හානිය තේරුම් අරගෙන අපි ටික ටික ඒක සමනය කරගෙන යනකොට තමයි ඔන්න විතර්ක හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔන්න දැන් පහළ වෙනවා කාම විතර්කයක්. අපි තුන අපිට ගෙවල් දොරවල් ගැන මතක් වෙනවා, යාන වාහන ගැන මතක් වෙනවා, අඹ දරුවන් ගැන මතක් වෙනවා. එහෙම නැත්නම් තමන් ඇලුම් කරන කෙනෙක් දෙයක් ගැන මතක් වෙනවා. ඉතින් ওই විදිහට নানা ප්‍රකාර විදිහට අපේ හිත මේ පංචකාමයන් ඔස්සේ යනවා. ඉතින් මේවට කියනවා කාම විතර්ක කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේ බුදු වෙන්න කලින් උන්වහන්සේටත් මෙන්න බදු විතර්ක ආවලු. ඉතින් මුතාම මේ බුද්ධ කාලයට කලින් තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් තමන් වහන්සේ කොහොමද මේ විතර්ක ජය ගත්තේ කියලා සඳහන් වෙන ඉතාම ලස්සන සූත්‍රයක් තියෙනවා, දේදහ විතර්ක සූත්‍රය කියලා. ඒකත් මම හිතනවා අපිට ප්‍රයෝජනවත් වෙයි. මොකද උන්වහන්සේ අනුගමනය කරපු ක්‍රම කීපයක් පෙන්ලා දෙනවා මේ සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මෙන්න මෙහෙම දෙයක් කළාය. දේදාකත්වා විතක්කේ විහෙරෙයන්ති. උන්වහන්සේ මෙහෙම මේ හිතේ පහළ වෙන විවිධාකාර විතර්කයන් පැති දෙකකට දැම්මලු. ගොඩවල් දෙකකට දැම්මලු. එකක් තමයි ඔන්න කුසල විතර්ක කියන ගොඩ. අනිත් ගොඩ තමයි අකුසල විතර්ක කියන ගොඩ. ඔන්න දැන් සිතුවිල්ල පහළ වුණා. තේරුම් ගත්තා ආ මේක කාම විතර්කයක්. අනගත්ත අකුසල විතර්ක ගොඩට ඒක දැම්මා. ඔන්න අපි හිතමු ඔන්න උන්වහන්සේගේ හිතේ ඊළඟට පහළ වෙනවලු මේ ඉන්නේ කම්ම විතර්කයක්. ඒ කියන්නේ දේවල් අත්හැරලා දාන්න ඕනේ. මේ හිත පිරිසුදුව තියාගන්න ඕනේ. මේ නැවතත් රජවාසල ගැන හිතලා වැඩක් නැහැ. යසෝදරාව ගැන හිතලා වැඩක් නැහැ. නැත්තම් මේ රාහුල කුමාරය ගැන හිතලා වැඩක් නැහැ කියලා අන්න නෙක්ඛම්ම විතර්කයක් පහළ වුණොත් අන්න නෙක්ඛම්ම පැත්තට දැම්මලු. නැත්තම් කුසල පැත්තට දැම්මා. ඊළඟට ව්‍යාපාද විතර්කයක් පහළ වුණොත් ඒක අන්න අකුසල පැත්තට දැම්මා. ඊළඟට මෛත්‍රී සහගත සිතක් පහළ වුණොත් අන්න කුසල පැත්තට දැම්මා. ඒ වගේමයි තවත් කෙනෙකුට යහපතක් වේවා, දීර්ඝායුෂ වේවා කියලා අන්න අවිහිංසා සහගත කරුණා සහගත සිතක් පහළ වුණොත් අන්න මේ පැත්තට කුසල පැත්තට දැම්මා. අනිත් කෙනාට අයහපතක් වේවා, අනිත් කෙනාට අනිත් කෙනා මියෙම්වා වෙනසේවා කියලා පහළ වුණොත් අන්න අකුසල පැත්තට දැම්මා. ඔන්න මේ විතර්ක දැන් දෙපැත්තට දදා ඉන්නවලු. ඒ වගේම මතක් කරනවා දැන් අකුසල පැත්තේ විතර්කයක් ආවහම උන්වහන්සේ කල්පනා කරනවලු මෙන්න මේ විදිහට. දැන් අපමත්තස ආතාපිනෝ පහිතත්තස විහෙරනෝ විහෙරතෝ uppajjati kama vitakkam. Atta vyada vyabhadayapi samvattati පර ව්‍යාබාදායපි සංවත්තති උභය ව්‍යාබාදායපි සංවත්තති. දැන් මේ අපි තුමු මේ කාම විතර්කයක් පහළ වුණා. පහළ වුණාම මේක මේ තමන්ටත් යහපතක් සලසන්නේ නැහැ. මේකෙන් අනුන්ට යහපතක් සලසන්නේත් නැහැ. මේක තමන්ටත් අනුන්ටත් දෙපාර්ශයටම යහපතක් නම් සලසන්නේ නැහැ කියලා තේරුම් ගත්තලු. ඒ වගේමයි පඤ්ඤා නිරෝධිකෝ. දැන් මේ වෙනකොට මගේ හිතේ යම් ප්‍රඥාවක් වැඩලා තියුණා නම් මේ වෙනකොට යම් නුවණක් අවදි කරගෙන තිබුණා නම් මේ කාම විතර්කය මේ රාග සිතුවිල්ල දිගට දිගට වර්ධනය වීම හරහා අන්න ඒ වැඩිච්ච ප්‍රඥාව දුර වෙලා යනවා. ඒ වගේමයි විඝාතපක්ඛිකෝ මේක නැවත නැවත හිතීම තුලින් කාමයේ තුලින්ම දැවිලා රාගයේ තුලින්ම දැවිලා බොහොම වෙහෙසකටපත් වෙනවා දුකකටපත් වෙනවා. අනිබ්බාන සංවත්තනිකෝ මේ හිත නිවෙනවන්නේ මේ හිත දැවෙනවා. නිවනට ප්‍රතිපක්ෂයි කියලා අන්න මේකේ මේ කාම විතර්කේම තියෙන ආදීනව තේරුම් ගන්නවා. තේරුම් අරගන්නකොට අන්න බුදුරජාන් වහන්සේ කියන තමන් වහන්සේගේ හිතේ ඒ පැන නැගිච්ච කාම විතර්කය පහ වෙලා යනවලු. මේ වගේම ප්‍රකාශ කරනවා ව්‍යාපාද විතර්කේ සම්බන්ධිනුත්. ව්‍යාපාද විතර්කයක් පහළ වෙනවා. පහළ වුණාම උන්වහන්සේ කියනවා අර අත්ත්ව ව්‍යාබාදාය පිසංවත්ත. මේ තමන් වහන්සේට තාම බුදු වෙලා නැහැ මේ බෝධිසත්වයන් වහන්සේට අන්න උන්වහන්සේට මේකෙන් අවඩක් වෙනවා කියලා තමන් වහන්සේට තේරෙනවලු. ඒ වගේම මේකෙන් අනුන්ටත් අවඩක් වෙන්නේ, බාධාවක් වෙන්නේ, මේ කරදරයක් වෙන්නේ කියලා තේරෙනවලු. දෙපාර්ශ්වයටම මේකෙන් කරදරයක්මයි සිද්ධ වෙන්නේ, හානියක්මයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්නවලු. තේරුම් අරගන්න අන්න මේකේ ආදීනව ප්‍රකට වෙනකොට මේ ව්‍යාපාදය දුර වෙලා යනවලු. මේ වගේමයි විහිංසා විතර්කේ සම්බන්ධුත් මේ විදිහටම කියනවා. දැන් අන්න ටික ටික මේ අකුසල විතර්කවල තියෙන ආදීනව ප්‍රකට වෙනවා. ආදීනව තේරුම් ගන්නවා. ඒක නිවනට කිසිසේත්ම උදව් කරන්නේ නැහැ. නිවනට ප්‍රතිපක්ෂයි. හිත නිවනව වෙනුවට හිත දවනවා. ඒ වගේම හිතේ යම් හෝ ප්‍රඥාවක් තිබුණා නම් ඒ ප්‍රඥාව මේ විනාශ කළා දානවා. ඒ වගේමයි මේ හරහා පුදුමාකාර කායික මානසික වෙහෙසක් දැනෙනවා. ඉතින් අර විවිධාකාර අකුසල විතර්කයන් විවිධාකාර අකුසල සිතුවිලි මේ විදිහට හිතන්න කායිකව මානසිකව දැනෙන පීඩාව තේරුම් ගන්න හිතේ ඇතිවන දැවිල්ල තැවිල්ල තේරුම් ගන්න අන්න ඒ වයින් හිත ඈත් කරගන්න අවස්ථාව ලැබෙනවා. දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා හැබැයි මේකේ කුසල පක්ෂය ඒ කියන්නේ කාම විතර්කයක් වෙනවන නෙක්ඛම් විතර්කයක් හිතනවා. ඊළඟට ව්‍යාපාද විතර්කයක් විදිහට වෙනුවට මෛත්‍රී විතර්කයක් හිතනවා. ඊළඟට විහිංසා විතර්කයක් වෙනුවට අවිහිංසා විතර්කයක් හිතනවා. දැන් අර අපි සාමාන්‍යයෙන් හිතේ ද්වේෂයක් පහළ වුණාම ඇතම් කෙනෙක් මෛත්‍රියක් වඩනවා. අන්න ඒ වගේ අර අකුසල පක්ෂය කුසල පක්ෂයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. අන්න ඒ බඳු විතර්ක වඩලත් බුදුරජාණන් වහන්සේ අන්න මේ විතර්ක ටික නැත්තම් අර අකුසල විතර්ක ටික සමනය කරා කියලා කියනවා. දැන් මේකේ තව කතාවක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දැන් මේ විදිහට කුසල පක්ෂයේ විතර්ක වඩනකොට උන්වහන්සේට තේරෙනවනේ මේක වැඩුවා කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මගේ අර වගේ අකුසල විතර්කයක් වැඩුවා කියලා අකුසල විතර්කයක් හිතේ වඩනකොට වගේ තමන්ටවත් අනුන්ටවත් හානි සිද්ධ වෙන ගතියක් මේ කුසල විතර්කයක් වැඩීම තුළ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා මේක දිගින් දිගට හිතීම හරහා නැවත නැවත හිත මේ විතර්කයේ කුසල විතර්කයේ වුණත් නැවත නැවත මේ හිත මේකම පරිහරණය කිරීම හරහා බුදුරජාණන් වහන්සේ කියනවා කායෝ කිලමෙය්‍ය චිත්තං ඌහඤ්ඤය්‍ය කියලා. ඒ කියන්නේ දැන් කායික වශයෙන් වෙහෙසක් දැනෙනවලු. හිත විසිරෙන්න පටන් ගන්නවලු. මොකද දැන් විතර්කයක් තමයි හිතේ දුවන්නේ. අපි තුමු යම්ස කෙනෙක් මොකක් හරි කුසල විතර්කයක් හිතේ තියන එක නැවත නැවත හිතේ වඩනවා නම් ඒ හරහා හිතට කිසි විවේකයක් නැහැ. හිතට කිසි නිදහසක් නැහැ. හැම තිස්සෙම හිතේ මොකද්දෝ එකක් දුවනො. හැම තිස්සෙම හිතේ මොකද්දෝ එකක් දුවනො. සමහර කෙනෙක් ඉතින් මේක භාවනා වශයෙන් උත් සලකලා බුදු ගුණයක් වෙන්න පුළුවන් නැත්නම් සූත්‍ර දේශනාවක් වෙන්න පුළුවන් ඒක නැවත හිතන නංගන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා තමන් වහන්සේට මේ නෙක්ඛම්ම විතර්කයක්, අවිහිංසා විතර්කයක්, අව්‍යාපාද විතර්කයක් නැවත නැවත මෙනෙහි කරද්දී කයට වෙහෙසක් දැනුණා. හිත ටිකක් විසිරෙන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේ මොකද කළේ කියලා ඊළඟට ප්‍රකාශ කරනවා. අජ්ජත්තමේව චිත්තං සම්තපේමි සම්නිසීදේමි ඒකෝදින් කරෝමි සමාදහාමි. අන්න පින්වත්නි අපි මේ විතර්ක සමනය කරපු ආකාරය අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කියන්නේ අපි බරපතල මට්ටමේ අකුසල විතර්ක තියෙනකොට අපිට පුළුවන් ඒකට ප්‍රතිපක්ෂ වෙච්ච කුසල විතර්කයක් දාලා අරක සමනය කරන්න. දැන් ඔන්න කුසල විතර්කයක් තමයි වැඩ කරන්නේ. ඒක පාවිච්චි කළා අපි. ඒක නිකන් එකාතකින් අර මේ එක ඇණයක් ගලවන්න අනිත් ඇණයක් වෙනත් ඇණයක් පාවිච්චි කළා වගේ. හැබැයි මේ පාවිච්චි කරපු ඇණෙත් පස්සේ ගලවලා දාන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මෙතෙන්දි බුදුරජාන් වහන්සේ දැන් උපක්‍රමශීලීව අකුසල විතරකයන් මැඩ පවත්වන්න කුසල විතරකයන් පාවිච්චි කළා. අන්තිමට මොකද කරා කියන්නේ බොහෝම නිශ්ශබ්ද මනසකින් සමාදන් වෙච්ච මනසකින් තැම්පත් වෙච්ච මනසකින් විතර්ක සියල්ල සමනය වෙච්ච මනසකින් අන්න කටයුතු කරා කියන එකයි මෙතන කියන්නේ. අජ්ජත්තමේව චිත්තං සම්තපේමි සම්නිසීදේමි ඒකෝදින් කරෝමි සමාදහාමි. මම මේ ඇතුළතම හිත බොහෝම හොඳින් තැම්පත් කරගත්තා. මනවින් පිහිටව ගත්තා. මනවින් හිඳුවා ගත්තා. හොඳට ඇතුළතම එකඟ කරගත්තා. හොඳට ඇතුළතම සමාධිමත් කරගත්තා. ඒ නිසා විවිධාකාර සමාධි වර්ග පෙන්නනවා. මේකේ විතර්ක සහිත විචාර සහිත සමාධිත් පෙන්නනවා. ඊළඟට විතර්ක විචාර රහිත සමාධිත් පෙන්නනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ විතර්ක විචාර රහිත සමාධි විතක්ක විචාර සහිත සමාධි වලට වඩා ප්‍රණීතයි කියලා. උදාහරණයක් වශයෙන් පළවෙනි ධ්‍යානය ගත්තොත් විතක්ක විචාර සහිතයි. හැබැයි ඊට වඩා ප්‍රණීතයි කියනවා දෙවන ධ්‍යානය. මොකද ඒක විතක්ක විචාර රහිතයි. ඔන්න පින්වත්නි අපිට තේරුම් ගන්න තියෙන කාරණාව. අපි හිතනවා සමාහලට අපේ හිත නිරන්තරයෙන්ම මොනවානාරි හිත හිතා ඉන්නකොට මේකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ සමාධි පැත්තෙන් හිතලා බැලුවත් විතක්ක ਵਿਚාර සහිත සමාධියට යක් රළුයි, ගොරහැඩි. නමුත් ඊට වඩා ප්‍රණීතයි, ඊට වඩා සියුම් සූක්ෂමයි විතක්ක ਵਿਚාර තොර සමාධියක්. ඉතින් අපේ හිතේ නිවීමක්, අපේ හිතේ තැම්පත් වීමක් සිද්ධ වෙන්නේ අන්න අර ඒ ක්‍රමානුකූලව වර්ධනය වීම හරහායි. ඒකයි අපි සමාධියක උනත් ප්‍රණීත භාවයක් පෙන්ලා දෙන්නේ ඒක එක්තරා අන්දමක පරිණත වීමක් හරහායි. ඒක අර තිබිච්ච මුල් තිබිච්ච ගොරහැඩි ස්වභාවය, රළු ස්වභාවය අයින් වෙලා ප්‍රණීත භාවයක්, සියුම් භාවයක්, සූක්ෂම භාවයක් දක්වා වර්ධනය වෙනකොටයි අන්න සමාධියක් උනත් අන්න වැඩිනවා කියලා කියන්නේ. ඉහළ සමාධියක් කියලා කියන්නේ. ඒ වගේමයි විපස්සනාවේදීත්. විපස්සනාවේදී උනත් අපි මේ විතර්කය පාවිච්චි කරනවා මුලදී අපේ හිතර එකඟ කරගන්න. උදාහරණයක් වශයෙන් අපි සක්මනක් කරනවා. ඉතින් දැන් අපි පාදයක් වදිනකොට වම කියලා මෙනෙහි කරනවා. ඊළඟ පාදයන් වදිනකොට ඔන්න දකුණ කියලා මෙනෙහි කරනවා. මෙතනත් තියෙන විතර්කය. කුසල විතර්කයක් කියන්න පුළුවන්. මොකද අපි ඒකේ ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔන්න අපේ හිත පිට දුවනෝ. හිත පිට දුවන එක අඩු කරගන්න, වළක්ව ගන්න අපි මෙන්න මෙතෙන්ද විතර්කයක් පාවිච්චි කරනවා. නමුත් ඔන්න අපි හිතමු මේ විතර්කයේ හරහාම ඔන්න දැන් හිත ටික ටික තැම්පත් වෙන්න ගන්නවා. අපි කටයුත්තේ යෙදෙනවා. ඔන්න දැන් හිත ටික ටික එකඟ වෙගෙන එනවා. Tamanට තේරෙනවා දැන් පාදයේම හිත තියෙනවා. අපි වම කියලාත් කියනවා. ඊළඟ පාදයක් තියෙනවා. එතෙන්දි දකුණ කියලා කියනවා. හැබැයි පාදයේම දැන් හිත තියෙනවා. එළියට ගියා යන ස්වභාවයක් නැති තරම්. අන්න අපි උත්සාහත් හේතු දැන් විතර්ක අයින් කළා. මට පුළුවන් ද මේ විතර්ක වලින් තොරව නැත්නම් ඇතුළේ මේ මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න මට පුළුවන් ද කියලා අපි පොඩි උත්සාහයක් දැරිය යුතුයි. නැත්නම් අපි කවදාවත් ඒ පිම්ම පණින්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතනවා මම අනිවාර්යව මෙනෙහි කර කර මේ යන්න ඕනේ කියලා. අපි ඒ අවධානම අරගෙන පොඩ්ඩක් අපි මෙනෙහි කිරීම නතර කළා යන්නත් අවශ්‍ය වෙනවා. මේ දැන් හිතට හැකියාවක් වර්ධනය වෙලා තියෙනවද? කුසලතාවයක් ඇති වෙලා තියෙනවද? මේ විතර්කයකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව බොහොම සාවධානව මේ දැනෙන දේත් එක්ක සමාධිමත්ව ඉන්න. ඉතින් මේ පියවර අපි අත්හදා බැලිය යුතුයි. අපි හිතමු අපේ හිත ආයෙත් විසිරෙනවා. එහෙමනම් ඉතින් ආයි ඒ කියන්නේ අපේ ඉක්මන් වැඩි තාම. තාම අපි වර්ධනය වෙන්න කලින්මයි දැන් මේ විතර්කේ අත්හැරලා තියෙන්නේ. ඉතින්දී ආයෙත් අන්න අපි වම දකුණ කියලා හරි ආස්වාස ප්‍රසවාස කියලා හරි මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ටික 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 මේ හැකියාව වර්ධනය වෙන්න වෙන්න අපේ හිතේ සතිය සමාධිය වැඩෙන්න වැඩෙන්න අන්න අපිට තේරෙනවා මෙන්න මේ විතර්කය දැන් හරිම බරයි. මේක දැන් රළුයි. මගේ හිත දැන් සියුම් භාවයකට පත් වෙගෙන එන්නේ. අන්න ඒ සියුම් භාවයට උදව් කිරීමක් වශයෙන් මේ වැඩෙන සමාධියට උදව් කිරීමක් වශයෙන් එහෙමනම් අන්න අපි එක්කෝ විතර්කයේ කිටි කරන්න වෙනවා නැත්නම් නවත්තන්නම වෙනවා. අපිට ටිකක් අපේ හිතේ යම් දෙගිඩියාවක් තියෙනවා නම් මේක සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මොත් ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඕනනම් කිටි කරලා බලන්න පුළුවන්. නමුත් ඒක අපිට විශ්වාසයි නම් ඕන සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්ම අපි දැන් වැඩේ කරගෙන ගියා. දැන් ඊටාම සංසුම් මනසක් ඊටාම ඒකාග්‍රසාය හොඳ ඒකාග්‍රතාවයක් සහිතව අන්න ඒ ස්පර්ශයේ හිටිනෝ. අන්න මෙබඳු තත්ත්වයකට යම් යෝගාවචරයේ පැමිණියා නම් අන්න සක්මන් භාවනාවේ හොඳ එක අතකින් කියනවා නම් සෑහෙන සමාධිමත් බවක් සහිත එහෙමත් නැත්නම් හොඳ සැහැල්ලුවක් සහිතව කටයුතු කරන්න පුළුවන්. මොකද අපි හිතාගෙන ඉන්නේ අපි හිතපු තරමට තමයි දිනුම් කියලා. අපි හිතපු තරමට තමයි අපි මහා චින්තකයෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හිතපු තරමට දිනලා නැහැ. ඒක හිතීම කරන්න පුළුවන් හැබැයි එක පැත්තකින් කියනවා නම් දක්ෂ විදිහට. නමුත් කොයි වෙලාවෙද අපි හිතේ යුත්තේ කොයි වෙලාවෙද අපි නොසිතා සිටියුත්තේ කියන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඒ නිසා ටික 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 ගැඹුරට ගැඹුරට යනකොට අර බුදුරජාන් වහන්සේ පෙන්නන අර ප්‍රපංච ටික සමනය වෙන්න ඉඩ හරින්න ඕනේ. අපේ හිතේ නැත්තම් කිසිම මේ ප්‍රපංච වලින් හිත මුදාගත යුතුය කියන ආකල්පයක් ඉතින් අපි හැමදාම භවනා කරાવી අපි භවනාවෙන් පිට ඉන්න අනිකුත් වෙලාවල් වලදී අපි පුළුවන් තරම් හිතાવી. පුළුවන් තරම් අපි අපේ හිතේ කැමැති කැමැති පැතිවලට අපේ හිත යන්නේ ඉඩ දීලා අපි ඒවට අහු වෙලා ඒ චිත්‍රපටිවල අපිත් රඟපාවි. නමුත් තනේ තේරුම් ගන්නවා නම් මේ වැරදි හිතීමේ එහෙම නැත්නම් වැරදි සහගත ලෙස හිතීමේ එහෙම නැත්නම් ප්‍රමාණයේ ඉක්මවා හිතීමේ හිතට ඔහෙ ඉබාගාතේ දොඩමළු වෙන්න ඉඩ දීමේ ලොකු ප්‍රතිවිපාකයක් Tamanට භුක්ති විඳින්න වෙනවා කියලා. මේකේ තියෙන හානිය අපි තේරුම් ගන්නවා නම් අන්න අපි උත්සාහත් වෙනවා මේ ඉබේ හිත දුවන මේ විතර්ක ප්‍රවාහයෙන් හිත මුදවගෙන සතිය පිහිටවන්න. මේ වර්තමානයේට හිත ගන්න. මේ කයට හිත ගන්න. මේ කායික වශයෙන් දැනෙන යම්කිසි වේදනාවකට හෝ හිත ගන්න. මොකද අපිට එක පාටම සියල්ල කරගන්න අමාරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විවිධාකාර උපක්‍රම. අපි සතියෙන් ඉන්න චිත්තක්ෂණයකදී අපිට ඉඩ ලැබෙනවා මේ විවිධාකාර හිතේ දුවන විතර්ක වලට අහු වෙලා ඒකට වහල් වෙලා ඉන්නවා වෙනුවට අන්න මෙන්න මේ වෙලාවේදී කය තැම්පත් වෙලා තිනවා මේ වෙලාවේදී ඔන්න හුස්ම රැල්ලක් ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ හුස්ම රැල්ල තුල සිහිය පිහිටලා එමෙ නැත්තම් මෙන්න මේ වෙලාවේදී පාදයක් පොළවේ වැදිලා මෙන්න මේ ස්පර්ශය තුල සිහිය පිහිටලා ඉතින් මේක එක අතකින් මහා දෙයක් වශයෙන් පේන්නේ නැහැ මේකේ වටිනකමක් තේරෙන්නේ නැහැ නමුත් එක පැත්තකින් මේ දේ නැවත නැවත කරන්න කරන්න බහුලීකృత කරන්න කරන්න ඒ යෝගාවචරයා අත්දකින සංසිඳීම එයා අත්දකින සැහැල්ලුව අනේ යෝගාවචරයට කාලයක් යනකොට තේරෙනවා ඒ සැහැණ කාලයක් භවනා වඩපු කෙනෙක් මොකක් හෝ හේතුවක් නිසා ඒක පිරිහිලා නැවතත් අන්න හිතේ විතර්ක වර්ධනය වෙලා හිත කතන්දර කියන්න පටන් අරගෙන දොඩමළු වෙන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා අර භවනා කරලා හිත සමනය කරගෙන වඩාගෙන විතර්ක සමනය කරගෙන හිටපු කාලය කොයි තරම්නම් සැහැල්ලුවක් අත්විඳනද කියලා. ඒ නිසා අපි මේ යුගය එක අතකින් මේ තාක්ෂණය හරමේ වැඩි වෙලා අපේ හිතන ගති වැඩි වෙලා අපි දහසකුත් එකක් විෂයන් හදාරමින් මේ යන මේ යුගය ඇත්තටම විතර්ක බහුල යුගයක්. ඒ කියන්නේ ඉස්සර මිනිස්සුන්ට වගේ නෙමෙයි අද කාලේ මිනිස්සුන්ට හරිම සංකීර්ණ මනස් තියෙන්නේ. ඉස්සර මිනිස්සු නම් හරිම සරල මනසකින් තමයි ජීවත් වෙලා සිටිය බව තේරෙන්නේ. උදාහරණයක් වශයෙන් අපිට ওই යම්කිසි ගොවිතැනක් බතක් කරගෙන හිටපු ගොවියෙක් ඒ මනුස්සයාට ලොකු දේවල් හිතන්න නැහැ ඒක අතකින්. සමහරවිට ඉතින් ගෙවල් දොරවල් වල පොඩි පොඩි අඩුපාඩු කමක් තියෙන ඉඩ තියෙනවා. ඊළඟට ඉතින් එයා උදැල්ල අරගෙන ගිහිල්ලා කුඹරට ගිහිල්ලා එතන යම් ඒ ගොවිතැනක් කළා. ඔන්න ආයේ ගෙදර එනවා. ඉතින් අර මහා ලොකු හිත වෙහෙසවන මට්ටමකින් විවිධාකාර දේවල් හිතලා 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 සැලසුම් හදලා 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 මේ අද කාලේ අපි ගත කරනවා වගේ පුදුමාකාර සංකීර්ණ මනසකින් ඉන්න අවස්ථාවක් එයාට ලැබිලත් නැති තරම්. නමුත් අද අපි අපේ ජීවිත සෑහෙන්න සංකීර්ණ කරගෙන දේවල් විවිධාකාර විදිහට ලං කරගෙන අපි තාක්ෂණයේ දියුණුවයි කියාගෙන සංනිවේදනයේ දියුණුවයි කියාගෙන අපි පුදුමාකාර දේවල් වලින් ආතතිගත වෙලා අපේ මනස සෑහෙන හෙම්බත් වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට යම් අවස්ථාවක මේ මනසේ විතර්ක සමනයක් ප්‍රපංච සමනයක් අත්දකින් හම්බුණා නම් අන්න ඒ බඳු කෙනෙකුට මේ ප්‍රපංච සමනේ විතර්ක සමනේ වටිනාකම එකතකින් බැලුවම අර අතීත මිනිස්සුන්ට වඩා ප්‍රබලව දැනෙනවා. යම්ස කෙනෙකුට තේරෙනවා නම් මේ භාවනාව හරහා සක්මන හරහා මගේ හිත ඊටාම තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඊටාම සාමකාමී වීමක් සිද්ධ වෙනවා. ඇතුලේ කතාව සමනය වෙනවා. දැන් ඊටාම නිශ්ශබ්ද මනසකින් මෙන්න මේ සරල අරමුණක වර්තමාන වශයෙන් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා අපිට ඒ අත්දැකීමක් ප්‍රත්‍යක්ෂ කරගන්න යම් අවස්ථාවක් ලැබුණා නම් අන්න පින්වත්නි යාට තේරෙනවා මේ භාවනාවක තියෙන වටිනකම. මේ සතිය දියුණු කිරීමේ තියෙන වටිනකම, මේ ප්‍රපංච සමනය කිරීමේ, විතර්ක සමනය කිරීමේ වටිනකම අන්නේ තැනැත්තට තේරෙනවා. මොකද අපිට තියෙන හරිම ව්‍යාකූල මනස්, සංකීර්ණ මනස්, ඒ සංකීර්ණ මනසක්ම මේ විදිහට ක්‍රමානුකූලව පීවරෙන් පීවර හික්මවලා අරගෙන, පීවරෙන් පීවර සතිය වර්ධනය කරලා අරගෙන, විතර්ක සමනය කරලා අරගෙන, අර විදිහට හික්මව ගන්න පුළුවන් වුණොත් අපිටමයි ඒකේ වටිනකම තේරෙන්නේ. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ විතර්ක සමනේ කාම විතර්ක වෙන්න පුළුවන්, ඊළඟට ව්‍යාපාද විතර්ක වෙන්න පුළුවන්, විහිංසා විතර්ක වෙන්න පුළුවන්, මේවා ගැන මතක් කරන බුදුරජාන් වහන්සේ අන්තිමට කියනවා උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඒ කියන්නේ දැන් අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පමණක් නෙමෙයි ඕනම ජාතියක අකුසලයක්. ඒ හිතේ දැන් එයා තියාගන්න යන්නේ නැහැ. ඒවා ඉවසන්න යන්නේ. හිතේ දැන් ව්‍යාපාද විතර්කයක් ආවම ඒක ඔහේ තීද්දෙන් මේ කමක් නැහැ කියලා. ඒක මොකද අපිට යම් අවස්ථාවක් එන්න පුළුවන් මේ විතර්ක දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් හැකියාවක්. ඒක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් මුල් මට්ටමකදී ඔහේ හිතට විතර්ක කරන්න ඉඩ දීලා ඒවා ඔහේ හිතේ පදිංචි වෙන්න ඉඩ දීලා කටයුතු කරන එක ඒ තරම්ම සුදුසු නැහැ. මොකද දන්නේම නැතුව ඒගොල්ලෝ අපෙන් ශක්තියක් උරා ගන්නවා. අපි ඔහේ ඉන්නවා, අපි ගාවස්ථාම සතිය දිනුනලා නැහැ. දන්නේම නැතුව මේ විතර්ක අපෙන්ම ශක්තිය අරගෙන ඒගොල්ලෝ වර්ධනය වෙනවා. අන්තිමට අපිවත් මැඩපාත්නවා, අපිවත් යටපත් කරනවා. ඉතින් ඒ නිසා මේ විවිධාකාර අකුසල විතර්කයන් හිතේ පහළ වුණාම බුදුරන් වහන්සේ කියන නාදි වාසේති. ඒවා ඉවසන්න යන්න එපා. ඒවා පජහති. ඒවා බැහැර කරන්න. විනෝදේති. ඒවා අයින් කළා දාන්න. බ්‍යන්ති කරෝදි. ඒවා විනාශ කළා දාන්න. අනභවං ගමේති. නැවත නූපදින මට්ටමකට පත් කරන්න. අන්න මේ විතර්ක වල තියෙන අර බුදුරන් වහන්සේ අර මේ ද්වේධා විතර්ක සූත්‍රයේදී පෙන්නෝ වගේ අකුසල පක්ෂයේ විතර්ක වල තියෙන තමන්ටත් අනුන්ටත් හානිකර తත්වය අපි තේරුම් අරගෙන ඒකේ තියෙන ආදීනම තේරුම් අරගෙන අපි මේවා හිතේ පවත්වගෙන ඉන්නේ නැතුව, රැකගෙන ඉන්නේ නැතුව, මේවාම හිත හෙම්බත් වෙන්නේ දෙන්නේ නැතුව, මේවෙන් හිත නිදහස් කරගන්න, තොර කරගන්න උත්සාහ විය යුතුයි. ඉතින් මේකේ ඊටාම සියුම් මට්ටමක් සමහරවිට අපිට අත්දකින්න හම්බෙනවා. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම අපිටම යම් කෙනෙක් භාවනාවකට වාඩි වෙලා අපිටම කොහොම හරි මේ අකුසල ප්‍රධාන අකුසල විතර්ක ටික සමනය කරගත්තා. දැන් එයාගේ හිතේ රාගයක් එච්චර එන්නෙත් නැහැ. දේශයක් එන්නෙත් නැහැ. සමහරලාට වෙනත් විහිංසා විතර්කයක් එන්නෙත් නැහැ. හැබැයි සමහරලාට ඊට වඩා බොහොම සියුම් විතර්ක එන්න ඉඩ තියෙනවා. ඉතින් විවිධාකාර සියුම් විතර්ක සම්බන්ධයෙන් විවිධ සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා. එක සූත්‍රයක් තමයි මේ පංසුදෝහක කියන සූත්‍රය. ඒකෙදි බුදුරජාන් වහන්සේ කියනවා මේ ප්‍රධාන විතර්ක ටික සමනය වුණාට පස්සේ එන්න පුළුවන් කියලා ඥාති විතර්කයක්. දැන් ඉතින් මතක් වෙනවා ගෙදර ඉන්න අම්මව මතක් වෙනවා, තාත්තව මතක් වෙනවා, දුව මතක් වෙනවා, පුතා මතක් වෙනවා. ඉතින් ඒ අය කෑවද දන්නේ නැහැ, බිව්වද දන්නේ නැහැ. මම මේ භාවනා කරන්න ඇවිල්ලා ඒ අය නම් ඉතින් මොනා කරාද දන්නේ නැහැ කියලා අන්න අර සියුම් මට්ටමකින් මේ ඥාතීන් සම්බන්ධයෙන්, යහළුවන්, යෙහෙළියන් සම්බන්ධයෙන්, ඔන්න තමන්ගේ හිතවතුන් සම්බන්ධයෙන් මතක් වෙනවා. දැන් අර ලොකුවට මේ කාම ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ යන පුංචි විතර්කයක් හිතේ දුවනවා. මේකත් එක්තරා විතර්ක ස්වභාවයක්. අර තවත් පැත්තකින් පෙන්වනවා තමන්ගේ ඉන්න රට ගැන මතක් වෙනවා, ඉන්න ලෝකය ගැන මතක් වෙනවා, ඊළඟට තමන්ගේ ගම ගැන මතක් වෙනවා, නගර ගැන මතක් වෙනවා, මේකට ආරක්ෂාව ලැබුණාද කියලා දන්නෙත් නැහැ කියලා මතක් වෙනවා, নানা ප්‍රකාර දේවල්. ඔන්න රට සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් ඉන්න මේ ප්‍රදේශ සම්බන්ධයෙන්, ගම සම්බන්ධයෙන් ඔන්න හිතට එනවා. ඉතින් මේ කාලෙදී ඔවා බොහොම බහුල වෙන්න ඉඩ තියෙනවා. මොකද ඉතින් අපේ අර ප්‍රබල විතරක ටික සමනය වෙනකොට මෙන්න මේ සියුම් විතරක හිතේ හිත ඔසවනවා. ඉතින් අපි මේවා දන්නවනම් මේකත් මේ තොණ්ඩුවක්, මේකත් මේ මාර්යාග මේ අටවපු උගුලක් කියලා අන්නත් අපිට තේරෙනවා නම් මෙන්න මේ භවනා කරන යෝගාවචරය සෑහෙන්න හින්දා දක්ෂ වෙන්න වෙනවා මේ මාර්යා දාන තොණ්ඩු ගැන පොඩ තේරුම් ගන්න. මොකද මුලින් දාන්න යන වර්ගේ කාම විතරක. අපි තුන ගෙවල් දොරව මතක් වුණාත් බොහොම ඇල්මක් සහිතව. අපි තුන් කොහොම හරි එකෙන් බේරුණා. ඔන්න ව්‍යාපාද විතරක එන්න පුළුවන්. ඒකනොත් කොහොම හරි බේරුණා. අන්න පස්සේ එන මේ සියුම් විතරක අපිටවත් තේරෙන්නේ නැහැ මේකේ තියෙන හානිය. මේක හානි කරද කියලා අපිට තේරෙන්නේවත් නැහැ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් හිතනවා. ඒ නිසා අපි රට ගැන හිතනවා, ජනපද ගැන හිතනවා, ඊළඟට අපි ඉන්න ගම ගැන හිතනවා මේ භවනා කරන අතරේ. අපි ඉතින් මේකට ඉඩ දුන්නොත් දන්නේම නැති ඉතින් අපේ හිතේ ඒව අරගෙන යන්නේ අර පරණ දැත්තැන් වලට. ඒක වර්ධනය වුණාට පස්සේ අන්න සමහරවිට ද්වේෂය ඇවිස්සෙන්න පුළුවන්. ඒක වර්ධනය වුණාට පස්සේ අන්න නැවතත් හිතේ රාගය ඇවිස්සෙන්න පුළුවන්. ආයි ඇල්මක්, ලෝභයක්, කාම විතරකයක් දක්වා ඒක වර්ධනය වෙන්න පුළුවන්. නමුත් අපිට මුල් මට්ටමේදී තේරෙනවා නම් ආ මේ හිතන්නේ මෙයා දැන් රටගෙන මේක වර්ධන වුණාට පස්සේ අන්නෙන්නේ අතෙන්ටයි ඊට වඩා හොඳයි මේක මෙතනින්ම නවත්ත ගන්න පුළුවන් නම් අන්න ඒ මිනිස්සයා ඒ යෝගාවචරය බුද්ධිමත් කියලා කියන්න පුළුවන්. ඊළඟට තවත් ඊටාම සූක්ෂම මේ විතරක જાතියක් පෙන්වන එකතකින් මේවා හරි රසවත්. එතෙන්දි මේ බුදුරාමදුරු කියනවා දැන් සමහර කෙනෙකුට මේ ඔක්කොම සමනලලා තියෙන්නේ එයාට හිතනවලු අනිත් අය මං ගැන මොනවා හිතනවත් දන්නේ නැහැ කියලා හිතනවලු. එතකොට අන්න දැන් හැසිරෙන්න බලනවා දැන් අනිත් අය කිසිසේත්ම මං ගැන වැරදි ආකල්පයක් නම් ඇති කරගන්න හොඳ නැහැ. අනිත් අය මං ගැන නිවැරදි ආකල්පයක්ම ඇති කරගන්න ඕනේ කියලා අන්න අමුතුම ජාලේ අමුතුම ಜಾති සූක්ෂම විතර්ක. ඒ කියන්නේ දැන් අර ප්‍රබලයේ වටික යටපත් වුණා. දැන් අපිව මායя අමුතුම ඒවා දාලා දැන් මෙහෙවන්න හදනවා. දැන් අපි හැසිරෙන්න හදනවා අනිත් අය කිසිසේත් මං ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න සුදුසු නැහැ. මං ගැන වැරදි ආකල්පයක් ඇති කරගන්න සුදුසු නැහැ කියලා අන්න අපි අමුතු විදිහට දැන් හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ යෝගාවචරෙන්ට වෙන ප්‍රශ්න. මුලින් මේ ප්‍රශ්න තිබුණ නැහැ. අන්න දැන් gedara මිනිසුත් කල්පනා කරනවා. දැන් මේ භාවනා කරන්න ගින් අලුත් ලඩක් හැදිලා. මොකද දැන් මෙයා එක එක විදිහට දැන් අහලත් බලනවා මේ. ඔයා මං ගැන වැරදි ආකල්පයක් තියාගෙන දින්නේ. අහලා බලන්නත් ඉඩ තියෙනවා. ඔන්න ඒ වගේ මොකද අර හිත සියුම් වෙනකොට මේ දේවල් ලොකු වෙනවා. මේ හිතේ පහළ වෙන සියුම් විතර්කේ දැන් ලොකු කරගෙන මේවා තමයි දැන් අල්ලන්න ගන්නෙ. මොකද අර ලොකු කාම විතර්කයක් නැහැ, රාගයක්, ద్వේෂයක් ලොකුවට නැහැ. දැන් අන්න මේ හිතේ පහළ මේ සියුම් දේවල් අන්න අපි ලොකු කරගෙන. ඉතින් මේකෙම තව භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් විශේෂයෙන්ම තව පැත්තක් පෙන්වන මේ ලාභ සක්කාර පරිසංයුක්ත විතක්ක කියලා. දැන් සමාහලාවට තමන් විවිධාකාර කටයුතු කරනකොට ලාභ ලැබෙනවා. විවිධාකාර සත්කාර හම්බෙනවා, සම්මාන හම්බෙනවා, කීර්තිය පැතිරෙනවා. සමාහලාවට ඉතින් ඕවා ගැනම මතක් වෙනවා. ආ මේ බණ කිව්වට පස්සේ ඉතින් අනිත් අය හොඳට අහන් ඉඳීවි, මට ප්‍රශංසා කරාවි, ඔන්න අන්තර්ජාලෙත් දාවි කියන ඔන්න මතක් වෙනවා. ඊළඟට ඉතින් මේකට පොතකුත් ගහවි කියන ඉතින් මතක් වෙනවා. ඉතින් අන්න ලාභ සත්කාර ඔස්සේ හිත දුවනවා. ඉතින් තවත් පැති බුදුරයන් වහන්සේ පෙන්ලා දෙනවා පරානුද්දේතා පරිසංගිත විතක කිය. දැන් සමාහලාවට අනිත් අය ගැන උදව් කරන්නත් හිතනවා. ඉතින් මම අනිත් අතනටත් ගිහිල්ලා වැඩසටහනක් කරන්න ඕනේ. අරයටත් මම කියලා දෙන්න ඕනේ. මෙයාටත් කියලා දෙන්න ඕනේ. අපේ ගෙදර අයටත් කියලා දෙන්න ඕනේ. අහවල් අහවල් අයටත් මම මේ කියලා දෙන්න ඕනේ. මම අරයටත් උදව් කරන්න ඕනේ කියලා අන්න ඉතින් নানা ප්‍රකාර මේ පර වැඩ ගැන, අනුන් ගැන කරන වැඩ ගැන, අනුන්ට කරන වැඩ ගැන සෑහෙන මතක් වෙනවා. ඉතින් අර අපේ හිතේ ප්‍රබල විතර්ක ටික යටපත් වෙනකොට මේ එන විතර්ක එක පැත්තකින් බැලුවාම හරිම වංචනිකයි. මේකේ කෙලෙස් ස්වභාවයක් තියෙනවද කියලාත් අපිට තේරෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන කුසල මුහුණුවරක්. අපි භාවනා කරන අතරෙදී ආ මම මේ භාවනාව ගිහිල්ලා අනිත් කෙනෙකුටත් කියලා දෙන්න ඕනේ. මගේ අම්මවත් මේ වැඩසටහනට එවන්න ඕනේ. නැත්තම් මේ මල්ලිටත් මේක ගිහිලා කියලා දෙන්න ඕනේ. මගේ සාමියටත් ගිහිලා කියලා දෙන්න ඕනේ. මගේ බිරිඳටත් කියලා දෙන්න ඕනේ. මම ඉස්කෝලෙත් ගිහිලා උගන්වන්න ඕනේ. ඉතින් මේවා එකින් අපිට තේරෙන්නේ බැලුවාම බොහොම හොඳ හිතුවල් සිතුවිලි. බොහොම මේ පරාර්ථකාමී සිතුවිලි කියලා තමයි මේ අපිට තේරෙන්නේ. හැබැයි මේ භාවනා කරන වෙලාවේ දැන් මේ පරයන්කෙන් වාඩිලා ඉන්නේ. හැබැයි අපි කල්පනා කරන්නේ අපි සැලසුම් හදන්නේ අපි කොහොමද භාවනාව ගිහිල්ලා අපි හිතමුද සතිපාසලේ කියලා දෙන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. ඕකත් අහුවෙන්න පුළුවන් ඉතින්. ඉතින් ඒ නිසා මේ වගේ අපි අපේම භාවනාව උනත් අපි දැන් සැලසුම් හදනවා නම් මෙන්න මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කියලා දෙන්න ඕනේ අරයටත් කියලා දෙන්න ඕනේ මෙයාටත් කියලා දෙන්න ඕනේ කියලා හදනවා නම් ඒකේ තියෙන කුසල මුහුණුවරක්. හැබැයි මේ භාවනා කරන වෙලාවෙදී නම් අපි මේ කරන්නේ අපි අහුවෙලා ඉන්නේ. ඒ නිසා මේ මතුවෙන විතර්ක මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ සියුම් විතර්ක ඊටාම සියුම් ඊටාම වංචනිකයි. අපි නොදැනුවත්වම මේ විතර්ක වලට එතකොට අහු වෙන සවායක් තියෙනවා. මොකද අර කිව්වා වගේ දැන් අපිට හිතේ රාගයක් ආවම හිතේ ද්වේෂයක් ආවම අපිට හරිම පැහැදිලි මේවා නම් අකුසල් කියලා. නමුත් මේ කතා කරන මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන මේ විතර්ක ස්වභාවයන් ඊටාම සූක්ෂමයි. ඒ නිසා ඉති උත්තක පාළියේ මේ කුද්දකනිකායේ ඉති උත්තක පාළියේ විතර්ක කියලා සූත්‍රයක් එනවා. මෙන්න මේ විතර්ක જાති ඉතා සියුම් විතර්ක જાති තුනක් පෙන්නවා. එකක් තමයි අර අනවඤ්ඤති පරිසංයුක්ත විතර්ක. ඒ කියන්නේ අපි ගැන අනිත් අය මොනවා හිතයිද කියලා අන්න අපි හිතනවා. ඒ ආකාරයෙන් අපි ඔන්න හැසිරෙන්න හදනවා. ඉතින් ඊටාම සියුම් විතර්ක ස්වභාවය. අපිට හැඟෙන්නේ මේ නිවැරදි විතර්කයක් කියලා. අපිට හැඟෙන්නේ මේක වර්ධනය කළ යුතු මම සිතිය යුතු විතර්කයක් කියලා තමයි හිතන්නේ. අනිත් එක තමයි ලාභ සත්කාර ප්‍රතිසංයුක්ත විතර්ක. දැන් අපිට ලාභ සත්කාර ලැබෙන්නේ කොහොමද? මම මේකෙන් දිනන්නේ කොහොමද? ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද? ඉතින් හිතෙන්නේ තමලාට මේ හරහා මේ එන සිතුවිලි මගේ යහපතට සිද්ධ වෙන දෙයක් මගේ යහපතටම ආපු සිතුවිල්ලක් කියලා තමයි හිතන්නේ. ඉතින් ඒ නිසා අපි ඔස්සේ දුවනෝ. ඒ ඔස්සේ හිත යනෝ. අනිත් එක තමයි අර පරානුද්දේතා ප්‍රතිසංයුක්ත විතර්ක. sorry. අනිත් ඇටත් මේ දේ කියලා දෙන්න ඕනේ. අත අනිත් පැටත් උදව් කරන්න ඕනේ මග පෙන්වන්න ඕනේ කියලා අන්න අපේ හිතේ එන සිතුවිලි. ඒ නිසා අපි මේ භාවනා කරද්දී මේ වගේ අපේ හිත පුදුමාකාර වංචනික විදිහට අපිව ඒ පැතිවලට අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි සෑහෙන සැලකිලිමත් වෙන්න වෙනවා. විශේෂයෙන්ම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කරගෙන යනකොට තමයි ඉතින් මේක සෑහෙන දුරට සමනය කරගන්න වෙන්නේ. නමුත් අපි කායානුපස්සනාවේදී වේදනානුපස්සනාවේදී ඉන්නකොට මේවා මතුවෙනවා. මොකද අපි තාම ආදුනිකයි මේවට. අපේ හිතේ තියෙන මේ වංචනික ස්වභාවය ගැන අපිට වැටහීමක් නැහැ. අපි හිතන්නේ මේවා අපිට ඉතාම හිතකර එහෙම නැත්නම් අපේ යහපත සලසන දේවල් වශයෙන් තමයි හිතන්නේ. ඉතින් අර මේ මායя ඉඳගෙන ඉතින් අපේ මේ කටයුත්තට බාධා කරන්න විවිධාකාර ගොඩ පෙරක දෝරුකම් තමයි කරන්නේ. ඉතින් අපි ඒවට අහුනොත් අපි ඒවා ඔස්සේ ගියොත් අන්න අපි ඒකාතකින් කො භාවනාව අතරමඟදී අතහරලා දානවා. එහෙම නැත්නම් අපි ඒ වෙනුවට භාවනාව කඩාකප්පල් කරගෙන අපි වෙන කටයුතු වලට හැරෙනවා. ඉතින් මේ වගේ අපිට අපි කරගෙන යන එක සම්පූර්ණයෙන්ම බාධා වෙලා අපි සම්පූර්ණයෙන්ම මේ පාරෙන් පිටපයින්නවා. ඉතින් මේ ආදී වශයෙන් මේ විතර්ක වල තියෙන නාන ප්‍රකාර පැති අපි තේරුම් අරගෙන මේ අපේම හිතේ තියෙන කෙලෙස් වල විවිධාකාර මුහුණුවර තේරුම් අරගෙන සියුම් ස්වභාවය තේරුම් අරගෙන වංචනික ස්වභාවය තේරුම් අරගෙන මේ සියලු විතර්ක සමනය කළා අර බුදුන් වහන්සේ පෙන්නන ඒ ප්‍රපංච සමනය කරගෙන විතර්ක සමනය කරගෙන යම් පමණක හිතේ ඇතුලේ කතාව සමනය කරගෙන අපිට පුළුවන් නම් මේ භාවනාවෙන් ශාන්තියක් සහනයක් හිතේ සැහැල්ලුවක් කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් එහෙම නැත්නම් දේවල් අල්ල බදා ගන්න නැතුව හිත අනිශ්චිත ස්වභාවයක් අත්දැක ගන්න පුළුවන් නම් අන්න අපිට ලොකු යහපතක් සිද්ධ වෙනවා. අන්න ඒ බඳු මට්ටමකදී අපිට තේරෙනවා අපි කොයි තරම්නම් මේ විතර්ක නිසා මේ හිතේ බලපවත්වපු විවිධාකාර සිතුවිලි නිසා මම අතීතයේදී කොයි තරම්නම් බැටකෑවද කොයි තරම්නම් මම නොමග ගියාද කොයි තරම්නම් මම බැනුම් ඇහුවද කොයි තරම්නම් මම වැරදි ආකල්ප එක එක අය ගැන දරාගෙන සිටියද කොයි තරම්නම් මම වැරදි තීරණ ගත්තද එහෙම නැත්නම් කොයි තරම්නම් මම සැකය හරහා මම විනාශ වුණාද කියලා නම් අපිට ආපස්සට හැරිලා බලන්න පුළුවන්. අපේම හිතේ මේ පහළ වෙච්ච විතර්ක වලට අපි අහුවෙලා කොයි තරම්නම් අපි වෙනසුණාද කියලා. ඒ නිසා පින්වත්නි අපි මේ කතා කරන දේවල් ප්‍රායෝගික අර්ථයෙන් හිතලා බැලුවම ලොකු ගැඹුරක් තියෙනවා. ඒ නිසා අපි ටික ටික අපේ සිත් සතන් තුළ සතිය දියුණු කරගෙන සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව වඩාගෙන අපේම හිතේ පහළ වෙන මේ විවිධාකාර විතර්ක ස්වභාවයන් මේ අකුසල් ස්වභාවයන් තේරුම් ගනිමින් මේවා සමනය කරමින් මේවා තැම්පත් කරමින් අපේම හිතේ මේවා පළපදියම් වෙලා තියෙන්නේ අපිමයි මේවට පොහොර දාන්නේ අපිමයි මේවට අහු වෙන්නේ කියලා තේරුම් අරගෙන අපිත් ප්‍රපංච සමනය කරගෙන විතර්ක සමනය කරගෙන පුළුවන් තරම් මේ බුදුයන් වහන්සේ පෙන්නපු නිප්පපංච තත්වයක් දක්වා යන්න අද දින ධර්ම දේශනාවත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.